හොඳයි අපි දන්නවා මේ ජූලි මාසයේ පළමුවෙනි දා ඉඳලා ඕස්ට්‍රේලියාවේ වීසා සම්බන්ධයෙන් විවිධ වෙනස්කම් රැසක් සිද්ධ වුණා. ඉතින් අද අපි SBS සිංහල සේවෙන් කතා කරන්න යන්නේ මේ ආකාරයෙන් වෙච්ච තවත් වෙනස්කමක් ගැන. මේ වෙනස්කම විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ ඉන්න తాවකාලික වීසා හිමියන්ට බොහෝ සෙයින් බලපානවා. ඒ වගේම ඔවුන්ට වාසි සහගතයි කියන්නත් පුළුවන්. ඉතින් ජූලි මාසයේ පළමුවෙනි දා ඉඳලා ඕස්ට්‍රේලියාවේ తాවකාලික වීසා හිමියන්ට తాවකාලික සංක්‍රමණිකින්ට සාධාරණව සැලකීම සහතිකකරන, ඒ වගේම ඔවුන්ට සේවා ස්ථානවලදී සිද්ධ වෙන මේ ශ්‍රම සූරාකෑම, අපි කියනවා මේ වර්ක් ප්ලේස් එක්ස්ප්ලොයිටේෂන් කියන දේ අවම කරන්න ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන්නා වර්ක් ප්ලේස් ජස්ටිස් වීසා රෙගුලාසි. ඉතින් මේ රෙගුලාසි ජූලි පළවෙනිදා ඉඳලා බල පැවැත්වෙනවා. මේ පිළිබඳව තමයි SBS සිංහල සේවෙන් අපි අද තොරතුරු කතා බහ කරන්න යන්නේ. මේ සඳහා අපිත් එක්ක දැන් සම්බන්ධ වෙලා ඉන්නවා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නීහි සංක්‍රමණ නීති පිළිබඳ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරන නීතිඥ රුවන් සමරසිංහ මහත්මයා. අයබෝන් රුවන් මහත්මයා.
අයබෝන් නිපුන.
හොඳයි රුවන් මහත්මයා, මේ වර්ක් ප්ලේස් ජස්ටිස් වීසා රෙගුලාසි ආවරණය කරන ප්‍රධාන සාධක මොනවද කියලා අපි පැහැදිලි කරගෙනම අපි සාකච්ඡාවට ප්‍රවේශයක් ගමු.
වර්ක් ප්ලේස් ජස්ටිස් වීසා කියන එක ඔයා කියපු විදිහට ජූලි පළවෙනිදා ඉඳලා මේ අවුරුද්දේ හඳුන්වා දීමක් කරා. ඒක සබ් ක්ලාස් 408 කියන වීසා කාණ්ඩයේ යටතට තමයි දාලා වෙනම ස්ට්‍රීම් එකක් යටතට ගත්තේ. අපි දන්නවා මේ COVID-19 පැන්ඩමික් වීසා එක ආවිත් මේ 408 වීසා එක යටතේ මේකේ එක උපකාණ්ඩයක් වශයෙන් තමයි හඳුන්වා දුන්නේ. මේ සංකල්පනාත්මක වශයෙන් ගත්තොත් මේකේ මූලික බලාපොරොත්තු තමයි මේ වර්ක් ප්ලේස් එක්ස්ප්ලොයිටේෂන්, ඒ කියන්නේ සේවකයන්ව සූරා කෑම කියන මූලික සිද්ධාන්තයට එරෙහිව තමයි මෙම ප්‍රතිපාදන පැනෙව්වේ. ඉතින් අපි දන්නවා සාමාන්‍ය වශයෙන් සේවක සේවා යෝජක එම්ප්ලොයි රිලේෂන්ෂිප් එකදී ගොඩක් අවස්ථාවලදී සේවා යෝජකයාගේ කොන්දේසි වලට අනුව තමයි සේවකයා සාමාන්‍ය වශයෙන් රීතියක් වශයෙන් කටයුතු කරන්නේ. මේකට ව්‍යතිරේක තියෙනවා, විශේෂයෙන් විශේෂ වෘත්තියමය අයට කියන්න පුළුවන් මේ කොන්දේසි වලට විතරයි මම වාගාවට සේවය කරන්න කියලා. නමුත් සාමාන්‍ය රීතියක් වශයෙන් අපි දන්නවා අපි වහල් නීතියේ අපතරන් දුරට ගියොත් වහල් නීතියදී තියෙන්නේ අර ශක්තිමත් පුද්ගලයා අනිත් කෙනාව සූරා කෑම තමයි. මේක මේ වෙනකොට සාමාන්‍ය නීතිය මගින් සෑහෙන දුරට සමනයකට පත් කළා තියෙනවා. මෙතනදී අපි ඕස්ට්‍රේලියාව ගත්තොත් ඕස්ට්‍රේලියාවේ පුරවැසියෙක් හෝ නිත්‍ය වාසියෙක් පර්මනන්ට් රෙසිඩන්ට් එහෙම නැත්නම් සිටිසන් කියන පුද්ගලයාගේ තත්ත්වේ උනත් මෙතනදී ගැටලුවට ලක් වෙන්න පුළුවන්. නමුත් මීටත් වඩා අසරණ තත්ත්වයක තමයි తాවකාලික වීසා බලපත්‍රයක් තියෙන පුද්ගලයෙක් මේ රටට ආවම පත් වෙන. ඉතින් මෙන්න මෙම සම්බන්ධතාවය තුළදී කොහොමද මේ තියෙන අසමතුලිතතාවය සමනය කරන්න කියන කරුණ අරමුණු කරගෙන තමයි මේ වීසා කාණ්ඩය හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් මෙහිදී මූලික අරමුණු වශයෙන් ඒගොල්ලෝ සඳහන් කරන්නේ తాවකාලික වීසා බලපත්‍ර ලාභීන්ව සූරා කෑම අඩු කිරීම. එතකොට සේවා යෝජකයන් විසින් රෙගුලාසි වලට අනුකූලව කටයුතු කිරීම වැඩි කිරීම සහ වර්ක් ප්ලේස් ජස්ටිස් අවුට්කම්ස්, ඒ කියන්නේ සේවා ස්ථානවල තියෙන යුක්තිය වැඩි කිරීම කියන අරමුණු වලින් තමයි මෙම වීසා බලපත්‍ර ඇති කරලා තියෙන්නේ. ඉතින් මෙහිදී තියෙන සුවිශේෂ කරුණ තමයි ඒගොල්ලෝ සඳහන් කරලා තියෙන විදිහට කරුණු තුනකින් එකක් සම්පූර්ණ වෙන්න ඕනේ මේකට සුදුසුකම් ලබන්න. මොකද්ද මේ කරුණු තුන? එකක් තමයි මේ වර්ක් රිලේටඩ් ඔෆෙන්සස් තුනක් වශයෙන් ඒගොල්ලෝ හඳුනා ගන්නවා. ඒයින් එකක් ඛණ්ඩනය කිරීමක් වෙන්න ඕනේ. ඒ කියන්නේ යම්කිසි తాවකාලික වීසා බලපත්‍ර ලාභියෙකුට තමගේ වීසා කොන්දේසි උල්ලංඝනය කරන විදිහට කටයුතු කිරීමට බලපෑමක් කිරීම තමයි එකක් ඒගොල්ලෝ හඳුනගන්නේ. කලින් කතා කරේ తాවකාලික වීසා බලපත්‍රයක් තියෙන කෙනෙක්. දෙවෙනි එක තමයි වීසා බලපත්‍රයක් නැති කෙනෙකුව සේවයේ යොදා ගන්නවා නම් යම්කිසි විදිහකට බලපෑමක් කරලා ඒ අයගේ සම්බන්ධයෙන් යම්කිසි දෙයක් උල්ලංඝනය වෙච්ච අවස්ථාවකදී, තුන්වෙනි අවස්ථාවකදී නැවත කතා කරනවා తాවකාලික වීසා බලපත්‍රයක් තියෙන කෙනෙක්ගේ තත්ත්වය පාවිච්චි කරලා ඒගොල්ලන් සූරා කෑමකට ලක් කරගන්න අවස්ථාව. ඉතින් මේක ටිකක් තාක්ෂණිකයි, වෙරි ටෙක්නිකල් මේගොල්ලෝ මේ කියලා තියෙන විදිහ. නමුත් මේක වෙරි ඉතාම සංක්ෂිප්තව කිව්වොත් මෙතනදී අපිට සරල උදාහරණයක් ගන්න පුළුවන්. කියමුම ඉන්නේ తాවකාලික ශිෂ්‍ය වීසා බලපත්‍රයක නම් මට තියෙනවා තමුගේ අධ්‍යාපන කටයුතු සිදු කරන කාලයේදී වැඩ කරන්න පුළුවන් සති දීකට පැය 48යි. මෙම සීමාව තුළදී අපි වැඩ කරගෙන ඉන්නකොට මාව යම්කිසි පුද්ගලෙක් සේවයේ යොදව ගන්නවා. යොදවගෙන යාමට බලපෑමක් කරනවා. මම පැය 48ක් සති දෙකකට වඩා වැඩ කරන්න කියන එක සහ මට ගෙවන පඩිය ඊට වඩා අඩු ප්‍රමාණයක් අවම වේතනයක් තියෙනවා. ඒ අවම වේතනයටත් වඩා අඩු ප්‍රමාණයක් ගෙවන්නේ. ඉතින් මෙන්න මේක හොඳ උදාහරණයක්. මේ වගේ අවස්ථාවකදී ජූලි පළවෙනිදා වෙනකන් තිබ්බ තත්ත්වය එච්චර සතුටුදායක නැහැ. හේතුව තමයි මට කරුණු කීපයක් සිද්ධ වෙනවා. එකක් තමයි එයා කියන අඩු වේතනේ මට බාර ගන්න වෙනවා. දෙවෙනික තමයි අවදානමක් තිබ්බත් මට වැඩියෙන් වැඩ කරන්න වෙනවා. දැන් මේ අලුත් රෙගුලාසි හඳුන්වා දීම මගින් මෙතනදී යම්කිසි හොඳ තත්ත්වයක් ඇති වෙලා කියලා අපිට බැලුව බැලමුට පේනවා. ඒක තමයි එයාට දැන් මේ ස්ටුඩන්ට් වීසාවේ ඉන්නකොට මෙයාට ඕනේ නම් ඉල්ලීමක් කරන්න පුළුවන් යම්කිසි ආයතනයකට. එක්කෝ මේ මෙතනත් කර්ම තුනක් සඳහන් වෙනවා. එකක් තමයි මේක සිවිල් නඩුකප්පු යුක්තකට ගියොත්, එහෙම නැත්නම් අපරාධ නඩුකප්පු යුක්තකට ගියොත්, එහෙම නැත්නම් අවසාන වශයෙන් අපි කියමු වර්ක් ප්ලේස් ඔම්බඩ්ස්මන් වගේ කෙනෙකුට දැම්මොත් එහෙම කම්ප්ලේන්ට් එකක්. ඒ වගේ අවස්ථාවකදී මෙයාට අවස්ථාවක් උද්ගත වෙනවා. මෙයාට වෙනමම වීසා බලපත්‍රයකට ඉල්ලලා මේ වර්ක් ප්ලේස් ජස්ටිස් වීසා කියන වීසා බලපත්‍රයට ගිහිල්ලා ඇප්ලිකේෂන් එකක් දාලිවරලා එයාගේ කටයුතු යම් තාක් දුරකට හොඳ කරගන්න. දැන් මෙතනදී වැදගත් වෙන්නේ මෙහෙමයි, අපි ගත්ත උදාහරණයේදී මේ ශිෂ්‍යයාට සිද්ධ වුණොත් අපි කියමු මේගොල්ලෝ වැඩියෙන් වැඩ කරන්න දීලා ඊට පස්සේ ඒගොල්ලොම කම්ප්ලේන් එකක් දානවා වීසා මෙයාගේ කැන්සල් කරන්න කියලා ඩිපාර්ට්මන්ට් එකට, මෙයා වැඩියෙන් වැඩ කරනවා කියලා යම් කිසි විදිහකට බලපෑමක් කරලා, ඒ වගේ අවස්ථාවකදී මෙයාගේ වීසා බලපත්‍රය අහිමි වේගන වගේ යන අවස්ථාවකදී එතනදී මෙයාට මෙතන සාධාරණයක් ඉෂ්ට වෙනවා. මොකද මෙයාට එතකොට මේ කියන අලුත් වීසා බලපත්‍රයට ආයුධපත්‍යයක් දාලා ඉවරලා මෙයාගේ කටයුතු කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඉතින් මේ තමයි අපිට ගන්න පුළුවන් එක උදාහරණයක්. මෙම සංසිද්ධියේදී අපිට තවත් අවස්ථාවක් තියෙන්න පුළුවන්. මේ අපි කතා කරේ කලින් ශිෂ්‍ය වීසා බලපත්‍රයක්. නමුත් සේවා යෝජක වීසා බලපත්‍රයක්ම 482 කියන වැඩ කරන වර්ක් වීසා එකක්ම අරගත්තු අවස්ථාවකදී වුණත් මේ වගේ තත්ත්වයක් උද්ගත වෙන්න පුළුවන්. එතෙන්දී තමයි මේක කෙලින්ම වැදගත් වෙන්නේ, රිලේට් වෙන්නේ. කොහොමද ඒගොල්ලන්ට පුළුවන් මෙයාව තමුන්ගේ කොන්දේසි අනුව මෙයා වැඩ කරේ නැත්නම් වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් හරි තමුන්ට අවශ්‍ය විදිහට වැඩ කරන්නේ නැත්නම් මෙයාගේ මේ 482 වීසා එක කැන්සල් වෙන විදිහට යම් කිසි කටයුත්තකට මෙයාව ගෙනියන්න පුළුවන්. ඒ අවස්ථාවකදී මෙන්න මෙයාට අවස්ථාවක් උදා වෙනවා. ඩිපාර්ට්මන්ට් එකට ගිහිල්ලා එයාගේ 482 වීසා එක අහිමි වේගන යන අවස්ථාවකදී නැවත අවස්ථාවක් උද්ගත වෙනවා. මෙයාට මේ සහනය ලබා ගැනීමට වීසා බලපත්‍රයකට අයදුම් කිරීම සඳහා.
ඔරම් හැමදෙන් මේ සේවාස්ථානවල සිද්ධ වෙන ශ්‍රම සූරාකෑම් සම්බන්ධයෙන් විවාදයක් ලොකු කතිකාවක් පහුගිය කාලය පුරාම ඔස්ට්‍රේලියාවේ තිබ්බ. දැන් මේ වීසා සඳහා වෙන සුදුසුකම් මොනවද කියලාත් එහෙමනම් සඳහන් කරමු.
සුදුසුකම් යටතේ අපි කලින් කියපු දේවල් යම් යම් තාක් දුරට අදාළ වෙනවා. මෙතනදී අපි විශේෂිතව කතා කරොත් මේකද සුදුසුකම් තමයි තාවකාලික වීසා බලපත්‍රයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ වර්ක් වීසා එක තමයි මෙතනදී මූලික අරමුණ. නමුත් වර්ක් වීසා නොවන, ඒ කියන්නේ 482 නොවන ස්ටුඩන්ට් වීසා එකක් හෝ වෙන තාවකාලික වීසා බලපත්‍රයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන් පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව මේකින් ඔබට ගිහිල්ලා මේගොල්ලෝ කියනවා වීසා බලපත්‍රයක් නැතුව ඉන්න කෙනෙකුට උනත් මේක හොඳ අවස්ථාවක් කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ යම්කිසි වීසා බලපත්‍රයක් නැති කෙනෙක්ව යොදව ගන්නවා සේවයේ දැන දැනගෙන මෙයාව වීසා බලපත්‍රයක් නැහැ කියලා. ඒ වගේ අවස්ථාවකදී ජූලි පළවෙනිදාට කලින් තිබ්බ තත්ත්වය ඉතාම සාධාරණ තත්ත්වයක් තිබ්බේ. මොකද මේගොල්ලෝ තමුන්ට වීසා බලපත්‍රයක් ඇත්තේ නැහැ. නමුත් මේගොල්ලෝ සේවයේ යොදා ගන්නවා ඉතාම එක්ස්ප්ලොයිටටිව් ආකාරයට තමයි. සූරාකෑමේ ආකාරයට තමයි මෙතන ඉතාම අඩු වේතනයක් ගෙවල තමයි සේවයේ යොදා ගන්නේ සහ දීර්ඝ පැය ගණන් මේගොල්ලන්ගෙන් වැඩ ගන්න පුළුවන්. අන්න ඒ අවස්ථාවක ඒ වගේ කෙනෙකුට වුණත් වීසා බලපත්‍රයක් අහිමි කෙනෙකුට වුණත්, ඒ කියන්නේ වීසා එකක් එක්ස්පයර් වෙච්ච කෙනෙකුට වුණත් මේ සහනය ලබා ගැනීමේ සුවිශේෂ හැකියාවක් මෙතනදි තියෙනවා කියන එක තමයි අපිට මේ රෙගුලාසි දිහා බැලුවාම ඉතාම පැහැදිලි වෙන්නේ. එතකොට මේ වර්ක් රිලේටඩ් සිටුේෂන්ස් කියන එක මේ අර්ථ නිරූපණය කළා තියෙනවා. ඒ කියන්නේ සේවකයෙක්ට අඩු මුදලක් ගෙවීම, වැඩි කාලයක් වැඩ කිරීමට බල කිරීම, එහෙම නැත්නම් තමුන්ගේ තියෙන දැන් තියෙන වීසා බලපත්‍රය අවලංගු කිරීමට තර්ජනය කිරීම, එහෙම නැත්නම් තමුන්ගේ ගමන් බලපත්‍රය ඒගොල්ලෝ ගාව රඳවාගෙන තිබීම, එහෙම නැත්නම් ලිංගික කටයුතු කිරීමට බලපෑම් කිරීම සහ අවසාන වශයෙන් ඒගොල්ලෝ කියනවා අඩු ජීවන තත්ත්වයන් යටතේ යම් යම් දේවල් ලබා දෙනවා. ඒගොල්ලන්ට ඉන්ඩ හවුසින් ඇකමඩේෂන් ලබා දෙනවා, කෑම ලබා දෙනවා. එතනදී ඒ අවශ්‍ය මිනිමම් අවම මට්ටමට නැතුව ඒගොල්ලන්ව මේ තියාගෙන වහල් ආකාරයට සේවය ගැනීම තමයි මෙතනදි මේ වර්ක් රිලේටඩ් සිටුවේෂන්ස් යටතේදී පැහැදිලි වෙන්නේ. ඉතින් මෙතනදි මං කිව්වා වගේ සුදුසුකම් තමයි මේ වගේ අසාධාරණයක් වෙන කෙනෙක් වීසා බලපත්‍රයක්, තාවකාලික බලපත්‍රයක් ඇතත් නැතත් ඒගොල්ලන්ගේ වීසා කොන්දේසියක් තියෙනවා නම් ඒ කොන්දේසි උල්ලංඝනය කරමින්, මං කලින් කියපු ශිෂ්‍ය වීසා බලපත්‍රයේදී පැය 48 වෙනුවට ඊට වඩා වැඩියෙන් වැඩ කිරීම, එහෙම නැත්නම් වැලිඩ් වීසා එකක් නැතුව වැඩ කිරීමට බලපෑම් කිරීම වගේ අවස්ථාවලදී මේ වගේ අය තමයි මේ වීසා බලපත්‍රය ලබා ගැනීමට සුදුසුකම් ලබා ගන්නේ.
අපි ඔස්ට්‍රලයාාවේ සේවාස්ථානවල සිද්ධ වෙන ශ්‍රම සූරා කෑම අවම කිරීම සඳහා ඔස්ට්‍රලයානු රජ්‍ය හඳුන්වා දීපු මේ වර්ක්ප්ලේස් ජස්ටිස් වීසා රෙගුලාසි ගැන කතා බහ කරා බොහෝ කරුණු කාරණා. ඉතින් අවසන් වශයෙන් නරුවන් මහම මම කැමති ඔබෙන් දැනගන්න දැන් මේ සම්බන්ධයෙන් සේවා යෝජකීන්ටත් සංක්‍රමණිකයන්ටත් බලපෑමක් සිද්ධ වෙනවා. සේවා යෝජකීන්ට මොන වගේ බලපෑමක්ද සිද්ධ වෙන්නේ සහ සංක්‍රමණිකයන්ට මොන වගේ බලපෑමක්ද මේ අලුත් රෙගුලාසි මගින් සිද්ධ වෙන්නේ කියලා?
සේවා යෝජකයන් පැත්තෙන් සිද්ධ වෙන බලපෑම තමයි ඒගොල්ලන්ට මෝ කම්ප්ලයන්ස්, ඒ කියන්නේ නීති රෙගුලාසි අනුව කටයුතු කිරීමට මේ ප්‍රබල බලපෑමක් මෙතනදි සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි සේවා යෝජකයන්ගේ පැත්තෙන්. ඉතින් මෙතන සේවා යෝජකයෝ හරියට කටයුතු කරන සේවා යෝජකයෝ හැමදාම කරනවා. නමුත් හරියට අනුකූල නොවන ආකාරයට නොන් කම්ප්ලයින් සේවා යෝජකයෝ හැමතිස්සේම ඒගොල්ලෝ බලන්නේ ෂෝට්කට්ස්, ඒ ෂෝට්කට්ස් වලින් කරගන්න. ඉතින් ඒගොල්ලන්ට තමයි මෙතනදි මූලික බලපෑමක් වෙන්නේ. ඉතින් එතනදී ඒගොල්ලන්ට පුළුවන් මේ සේවා යෝජක නීති යටතේ ඒගොල්ලන්ට වෙනමම නඩු කටයුතු පවරන්න පුළුවන් රජය මගින් මේ වැරදි කරන අයට. ඒක තමයි ඒගොල්ලන්ගේ පැත්තේ බලපෑම. සංක්‍රමණිකයන්ගේ පැත්තෙන් බලපෑම අපි කලින් කිව්වා වගේ සමහර අවස්ථාවකදී මේගොල්ලන්ට වීසා බලපත්‍රයක් නැති කෙනෙක්ගේ ස්ටේටස් එක හදාගන්න යම් කිසි තාවකාලික අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ 482 වීසා එකේ ඉන්නවා නම් ඒ 482 වීසා එකේ තියෙන තමුන්ගේ රැකියා කොන්දේසි වල තත්ත්වයන් හොඳට අරගෙන ඉදීමේ හැකියාව, ඒ වගේ බලපෑම් තමයි මේ වීසා බලපත්‍රයෙන් සිදුවේ කියලා අපිට අපේක්ෂා කරන්න පුළුවන්. තාම මාසයක්වත් නැහැ මේක ඇවිල්ලා. මම දන්නේ නැහැ මේ වෙනකොට ඩිපාර්ට්මන්ට් ඔෆ් ඉමිග්‍රේෂන් එකට මේ වගේ වීසා අයදුම් පත්‍රයක් මෙතෙක් යොමු වෙලා තියෙනවද කියලා. අනික මෙතන තව විශේෂ වැදගත්කමක් තියෙනවා. මෙතනදී අමාත්‍යවරයාට විශේෂ බලතල හිමි වෙලා තියෙනවා. මේ මොන මොන අවස්ථා වලදීද මේගොල්ලන්ට මේ වගේ කටයුත්තකට විසයිදු පත්‍රයක් දාන්න පුළුවන් කියන එක තාම ගැසට් නිවේදනයක් කරලා නැහැ. ගැසට් නිවේදනයෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඔය කලින් කියපු ක්‍රිමිනල් ප්‍රොසෙස් එකක් කියන්නේ රජයේ මගින් යම්කිසි සේවා යෝජකයෙකුට විරුද්ධව කටයුතු කරන අවස්ථාවේදී ඒ අපරාධ නඩු නියාමනය කරන අය විසින් සහතිකයක් ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ කියනවා සිවිල් නඩුවක් නම් ඒ සිවිල් නඩුව නියාමනය කරන අය විසින් යම්කිසි සහතිකයක් ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනුව කියනවා පැබ කොම්බට්ස්මන් වගේ තැනකට යනවා නම් ඒ ආයතන වලින් සහතිකයක් ලබා ගන්න ඕනේ. ඒ දිය යුතු සහතික නැත්තම් ඒ මොන මොන දේවල්ද ලබා ගත යුතු සහතික කියන එක රජයේ මගින් ගැසට් නිවේදනයකින් පළ කරන්න ඕනේ. මේක තාම සිද්ධ වෙලා නැහැ.
හොඳයි. ජූලි මාසයේ පළමුවෙනිදා ඉඳලා ඔස්ට්‍රේලියාවේ තාවකාලික සංක්‍රමණිකයින්ට සාධාරණව සැලකීම සහතික කිරීමේ අරමුණින් එවැගේම ඔවුන්ට සේවා ස්ථානවලදී සිද්ධ වෙන ශ්‍රම සූරා කෑම අවම කරන්න ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දීපු වර්ක්ප්ලේස් ජස්ටිස් වීසා රෙගුලාසි ගැන තමයි SBS සිංහල සේවයෙන් අපි තොරතුරු කතාබහ කරමින් සිටියේ. මේ සඳහා අපිත් එක්ක අද දවසේදීත් සම්බන්ධුනේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නිහි සංක්‍රමණ නීති පිළිබඳ උපදේශකවරයෙක් වශයෙන් කටයුතු කරන නීතිඥ රුවන් සමරසිංහ මහතා. එමනම් රුවන් මහත්මිය, ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදීත් SBS සිංහල සේවයත් එක්ක මේ ආකාරයෙන් සම්බන්ධ වෙලා මේ අලුත් රෙගුලාසි පිළිබඳව අපිව දැනුවත් කරාට. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අයිබෝවන්.
අයිබෝවන් අනිපුන.